Anda, Peter Parker aquí, pia, le pira a ti, ¿no? Anda, Peter Parker aquí, pia, me le pira a ti, ¿no? Usted lo tiene. Así que te abaste para sentir tu camiseta. මෙතුළු ප්‍රශ්නයක් තියෙනවා මේ ජලය පිරිසිදු කිරීම සඳහා විෂ බීජ නැසීමට උණු කිරීම හෝ රසායන ද්‍රව්‍ය යෙදීම මගින් ප්‍රාණ ඝාතයේ සිදුවේද විෂ බීජ සත්ව ගණයට නොවැටේද කියලා ප්‍රශ්නයක් අහනවා. මෙතින් අපි විදේශීයම දකින්න ඕන දෙයක් තියෙනවා මෙන්න මෙහෙම දෙයක්. බෞද්ධයින්ට අවශ්‍ය වෙන්නේ රාගක්ෂය, ද්වේෂක්ෂය, මෝහක්ෂය කිරීමේ ලබන නිවන. පරමාර්ථය තියෙන්නේ මෙතනයි. මේ පැවැත්මට ඉන්න තාකල් ලෝක සත්වයකට ලෝක සත්වයකින් තවත් සත්වයකට හිංසාවක් නොවන ජීවිතයක් එක මොහොතක්වත් ගත කරන්න බෑ. අපි යම් තැනක ඉඳගත්තොත් ඔතනත් ඉන්නවා ශුද්‍ර ජීවි. දැන් අපි ඉඳගත්තොත් ශුද්‍ර ජීවි පොඩි වෙලා යනවා. අපි ගමනක් ගියොත් කියන පියවරක් පියවරක් පාසාම ශුද්‍ර ජීවීන්ගේ පටන්ගෙන ශුද්‍ර ප්‍රාණීන් මරණයටපත් වෙනවා. උන්ගෙත් අතපය තියෙන පුංචි උනා. ඒවත් කැඩෙනවා, තැලෙනවා, පොඩි වෙනවා. අපි එක වැඩක් කරනකොට ඒකට සම්බන්ධ වෙලා තියෙන ශුද්‍ර ජීවීන්ගෙන් පිරලා ඉන්න අනන්ත සත්වයන්ගෙන් පිරලා ඉන්න ලෝකේ අපිට අතක් පයක් හොලවන්නව හැරෙන්නව ඉඩක් නැහැ. එකම ප්‍රාණියෙකුට හිංසා නොවන විදිහට. මෙහෙම ප්‍රශ්නයක් මෙතන තියෙනවා. සියලුම ප්‍රාණීන්ට හිංසා නොකරන ජීවිතයක් ගත කරන්න කෙනෙක් හිතනවා නම් ඒ පැවැත්ම තුළ එහෙම එකක් නැහැ. කිසි කෙනෙක්ගේ පැවැත්මක් තුළ අපි ජලය ටිකක් නිකන් ඇල්ල වතුර ටිකක් පානය කළාත් ඕකේ ක්ෂුද්‍ර ජීවීන් ඉන්නවා. ඇල්ල වතුර උණු කළත් ඒකේ ක්ෂුද්‍ර ජීවීන් මැරෙනවා. දැන් වෙන දෙයක් ඕනේ නැහැ. පරිපුටියක් නම් හොදන්නේ ගුල්ලෝ කොච්චර ඉන්නවා. හාල් ටික කරන් හොයනට අන්වීක්ෂය කරන් හාල් දැට ටික පරීක්ෂා කරන බැලුවොත් ඕකෙත් ඉන්නවා ක්ෂුද්‍ර ජීවි. හාල් ටික හොයන්න ගත්ත හොයනකොට විශාල ගන්නක් එමු මෙරිලා. ගහක් පලක් හිටවන්න පොළොව කෙටුවාම එතනත් මැරෙනවා විශාල කොටසක්. මෙතෙන්දී එබඳු ආකාරයක් නොවන්නා වූ සත්ව හිංසාවක් සිදුනවන ජීවිතයක් ගත කරන්න බැහැ. ඒකට හේතුවක් තියෙනවා. ලෝකයේ ශුද්‍ර වැඩ කරලා පහත් වැඩ කරලා අනුන්ට වෙනසීමක් ඇති කරපු යම් සත්ව කෙනෙක් ඇත්නම් ඒකේ විපාකයේ පල දෙන්න ගියාම එයා ඒ විපාකයට ගෝචර වෙන තැනක උපදිනවා. ඒ තැනකට පිවිසෙන්න වෙනවා. දැන් ස්වභාවිකවම සත්වයේ යනකොට එනකොට පමණක් නෙමෙයි ගහක කොළයක් බිම වැටෙනකොටත් ඒ ක්‍රියාවලිය නිසා ඒ සත්වයන්ට දුක් කරදර ඇති කරන පරිසරයක් වෙලා තිනවා. ඒකේ ජීවත් වෙන්නේ දැන් කොළේ පිටතර දාලා යනවා. කොළේ ඉදිලා වැටෙනවා. වැටිච්ච කොළේ වේවිල යනවා. ඒකේ දාපු පිටතරත් වේවිල යනවා. අපි කවුරුවත් කළේ නැහැ. මේ ගහේ කොළේ වැටෙන එක අපිට නතර කරන්න බෑ. මිනිස්සුයෝ හෝ ගමනක් යනවා. එහෙම නැත්නම් ගලක් පෙරලෙනවා. පොළොවෙන් තව තැනකට මහ වැස්සක් වහිනවා. මේ වැස්ස වහිනකොට ශුද්‍ර ජීවීන් කොච්චර විනාශ වෙනවද? මේ ස්වභාව ධර්මයේ කියලා අපි වදනයක් කියනවා. පැවැත්මක් අපි පැවැත්මක් නිර්මාණය කළා නම් ඒ නිර්මාණය කරපු ආකාරයට ගති රැක්ෂණයට අනුව තමයි පැවැත්ම නිර්මාණය වෙන්නේ. ඒතකොට ඒ බඳු පරිසරයක අපි උපදිනවා නම් ඊට ගෝචර වෙන විපාකයක් විඳින්නයි උපදින්නේ. මේක තමයි ධර්ම ස්වභාවය කියන්නේ ඔන්න ඕකයි. මිනිහ දැනගෙන කළා හරි නොදැන කළා හරි යමක් කරනකොට ක්‍රියාවක් වෙනකොට මේ පැවැත්මේ ක්‍රියාවලිය තුළදී එකිනෙක සම්බන්ධය මාධ්‍ය කරගෙන උපදින ලෝක සත්ත්වයාට මේ පැවැත්මේ ක්‍රියාවලියේ දුක සැප දෙකටම ඔරොත්තු දෙන විදිහේ නැහැ ওই දෙකටම ගෝචර වෙන විදිහේ ජීවිත පැවැත්මක් තමයි විපාක ස්කන්ධයක් වශයෙන් ලැබෙන්නේ. ඒ නිසා මේ ලෝක සත්ත්වයාට මේ විපාකයේ විඳින්න සිද්ධ වෙනවා. මෙතෙන්දී අපිට යම්කිසි ආකාරයෙන් යමක් අත්හරින්න පුළුවන්. අපිට දැනුවත් යමක් කරන්න පුළුවන් නම් අපේ හිත දූෂ්‍ය වෙන අපේ මාර්ගයට බාධා වෙන යමක් ඇත්නම් අපි මනසේ සිහියෙන් ඉඳලා ඒක අයින් කරගන්න ඕනේ. සියලුම සත්ත්ව හිංසාවක් නොවන ජීවිතයක් ගත කරන්න කියලා නම් අපි ගියොත් පරමාර්ථය ඒක නම්. පැවැත්මේ කොතනකවත් ඒක කරන්න බෑ. ඕක ඔය විදිහට කරන්න යනකොට තමයි නිගණ්ඨනාථ පුත්‍රයන් හා ජෛන මහාවීර කියන එක නා. නාහි පුළුන් කැලි ගහ ගන්නවා සුද්ද්‍ර ජීවීන් ආශ්වාස කරන ඇතුළට ඇදී මැරෙයි කිය. වතුර උණු කරන්නේ නැහැ. ඇල් වතුර පානය කරනවා. උණු කළොත් සත්තු මැරෙනවා. බිම අඩිය තියලා ගමනක් කරන්නේ නැහැ. පයට පෑගෙන සත්තු මැරෙනවා. මෙයාගේ පැවැත්මේ අවිහිංසාව පරමාර්ථ කරගෙන ජීවත් වුණා. ඒකට බණකුත් කිව්වා. හැබැයි පැවැත්ම තුළ අවිහිංසාවෙන් ජීවත් වෙනවා කිව්වහම අවිහිංසාව හිංසාවක් නොවි සත්‍යවර හිංසාවක් නොවි පැවැත්මක් ගෙනියන්න බෑ. පව් කියන එක සිද්ධ වෙන්නේ අපි විසින් මේ පැවැත්ම තුළ යම්කිසි විදිහක ප්‍රාණඝාතයක් කරන බලාපොරොත්තු වෙන යමක් කළා නම් ඒක පාපයට වැටෙනවා. සිද්ධ වෙන දේ සහ සිද්ධ කරන දේ මේ දෙකම යමක් කරනකොට තව යමක් සිද්ධ වෙනවා. සිද්ධ වෙනදී පාප චේතනාවට වැටෙන්නේ නැහැ. ඉල්ල කරලා කළා නම් යම් විසිදයක්. දැන් වතුර උණු කරන්නේ ප්‍රාණීන අසන්න කියන බලාපොරොත්තු වෙන කළා නම් ඒක අහු වෙනවා ප්‍රාණඝාතයේ. වතුර උණු කලේ මොන પરමාර්ථයෙන්ද කියන එකයි බලන්න ඕනේ. පොළොව කෙටුවේ ප්‍රාණීන් මරන්න නම් ප්‍රාණඝාතයට අහු වෙනවා. පොළොව කෙටුවේ ගොවිතැන් කරන්න නම් ප්‍රාණීන් මරණ බලාපොරොත්තු වලින් එතන ඒ ඇඩේ කෙරෙන්නේ. හැබැයි අපි දන්නවා ප්‍රාණීන් මැරෙන බව. නමුත් ඒක වළක්වන්න බැරි දෙයක්. දැන් ගමනක් යනකොට ප්‍රාණීන් මැරෙන බව අපි දන්නවා. ප්‍රාණීන් මරණ බලාපොරොත්තුෙන් ගමනක් ගියා නම් ඒක පාප චේතනාවට අයිති. ගමනක් යනවා වෙන්නේ දෙකට ප්‍රාණීන් මැරෙනවා. ඒක පාප චේතනාව හා සම්බන්ධ නැහැ. නමුත් සත්ව හිංසාව සිද්ධ වෙනවා. සත්ව හිංසාව වෙන එක වළක්වන්න මේ පැවැත්මෙන්ද කිසි කෙනෙකුට බෑ. සත්ව හිංසාව කරන එක වළක්වන එක තමයි පාවින් වෙලකී. සත්ත්ව හිංසාව කරනවා කියන්නේ සත්ත්ව හිංසාවක් කරන බලාපොරොත්තු වෙන යමක් කරනවා නම් අන්න ඒක වැටෙනවා. ඒක විෂ බීජ කියන්නේ සත්ත්ව කොටසක් නෙමෙයි. විෂ බීජ කියලා කියන්නේ ඉතරා විදිහක ගස් වලන් වල ජීවිතයක් තියෙනවා පැවැත්මක් තියෙනවා වගේ අන්න එහෙම ඒවත් ක්‍රියාත්මක වෙනවා මේ ලෝකේ. දැන් හතු පිපෙනවා. හත පිපෙනකොට හත සතෙක් නෙමෙයි. නමුත් ඒකත් බුබුලක් ඇවිදිලා ඒක සකස් වෙලා ක්‍රියාත්මක කරලා ගස් වලන් හැදෙනවා වගේ එකක් හැදෙනවා. ඒ වගේ මේ බැක්ටීරියා කියන ඒවා අන්න එහෙම කොටස හතු වර්ගයක් වාල්. වෛරස් කියන ඒවා ඒවත් එහෙම ක්‍රමයක්. සත් කොටස් ඔය අතරේ ඉන්නවා ජීවීන් ඉන්නවා. දැන් බරවිරියක ඉන්න බේතබ් වෙනකොට අප්‍රමාණ සතු මැරෙනවා. ඉතින් ඒ වෙලාවේ සතු මරන්න බේතබ් වෙනවා කියලා ගත්තොත් එහෙම අපි ඒක ප්‍රාණඝාතය මුල් කරගෙන කරපු ක්‍රියාවක් වෙනවා. බරි අජීර්ණයක් තියෙන අජීර්ණයේ අජීර්ණය සුව කරගන්න වෙයි කුබන බලාපොරොත්තු වෙන බිවි. ඒක ප්‍රාණඝාත චේතනාවත් එක්ක සම්බන්ධයක් නැහැ. හැබැයි අජීර්ණය සුව කරගන්න බිව්ව සතුන්ගේ සත්ත්ව විනාශය සිද්ධ වෙනවා. ඒ විනාශය සිද්ධ වෙන එක අපිට කරන්න දෙයක් නැහැ. ඒක ඒ සත්ත්වගේ විපාකය. ඒ බඳු සත්තු ඊට ගැළපෙන විපාක විඳින තැන ඉපදුනහම ඔවුන්ට ඒ විපාකයේ ගෝචර වෙන්න සිද්ධ වෙනවා. මේ සත්වයින්ගේ විපාකයේ ඇති කරන්න එහෙම දහමක් අපිට නැහැ. පැවැත්ම තුළ එහෙම ක්‍රමයකුත් නැහැ. ලෝක සත්‍යය විපාක විඳින්න ඒ තැන ඉපදිලා ඒ විපාකයට ගෝචර වෙනවා. ක්‍රියාවලිය කියන එක අපි හිතලා කරන ක්‍රියාවලියක් තියෙනවා. අපි නොහිතා ස්වභාවයෙන් සිද්ධ වෙන ක්‍රියාවලියකුත් තියෙනවා. දැන් වැස කවුරු හරි හිතලා කරන එකක් නෙමෙයි. හැබැයි වැස නිසා අප්‍රමාණ සත්ව කොටසක් වැන්සෙනවා. අවුව කියන්නේ කවුරුවත් කියලා හිතලා කරන එකක් නෙමෙයි. අවුව වැටීම නිසා විශාල සත්ව කොටසක් වැන්සෙනවා. දැවිලා පිච්චිලා යනවා. අදන ජලයේ ගෝචරේලා අහු වෙලා විනාශ වෙලා යනවා. හුලගහමන එක අපි කවුරුවත් කියලා හිතලා කරන එකක් නෙමෙයි. ඔය හුලඟටත් වේල හර වෙලා යන සූක්ෂම ජීවීන් ඉන්නවා. හර වෙලා වේල මැරලා යනවා හුලම් පාරට. ගිනට දැවිලා පිච්චිලා යනවා. මේ ආකාරයෙන් මේ ලෝකේ සියලුම ආපෝ ධාතුයෙන් තේජෝ ධාතුයෙන් වායෝ ධාතුයෙන් පඨවි ධාතුයෙන් ඒ වයින්ම තමයි විපාක ලෝකයේ ගොඩ නැගිලා තියෙන්නේ. ඒ විපාක ලෝකයේ බඳුවන්නා විපාක දෙන දෙනක ඒ සත්‍යය උපදින්නේ. ඒ සත්‍යය කරපු පාප කර්මයේ විපාක ගෙවන්නේ. ඉතින් මිනිහා දැනගෙන කරත් නොදැන කළා. නොදැන වුණා. ඒ ක්‍රියාවලිය ඒ සත්‍යයෙන්ගේ පාප ලෝකයක්. පාපයේ ගෙවන්න හැදිච්ච ලෝකයයි. ඒක නැති කරන්න සත්වයෙකුට මනුෂ්‍යයෙක්ව මොනම සත්වයෙකුටත් ඒක නැති කරන්න බෑ. අපි ගමනක් යනකොටත් ඇඟේ වැදෙන හත කොටසක් තියෙනවා. අතකින් අත පිහි දැම්මා එතනක් තියෙනවා කොටසක්. මේ අපි ඔකෙන් දැනගන්න එකක් තියෙනවා. මේ හැමතැනකම සත්වයන්ගේ විනාශයක් සිද්ධ වෙනවා. සත්ව හිංසාවක් කරනවා කියන එකයි සත්ව හිංසාවක් වෙනවා කියන්නේ දෙකක්. සත්ව හිංසාව වෙන එක වළක්වන්න බැහැ. සත්ව හිංසාව කරන එක වළක්ව ගන්න ඕනේ. අන්න ඒකෙන් ප්‍රාණඝාතයෙන් වෙන්නේ එකට අපිට කරන්න පුළුවන් හරි එච්චරයි. අපි යමක් කරනකොට සත්ව හිංසාවක් වෙන්න පුළුවන්. ඒක ඒ ලෝක සත්‍ය විපාක වශයෙන් එතන ඉපදුනා නම් එතන ගෝචරලා ඉපදිලා ඉන්නේ ඒකට ගෝචර වෙන්නේ. ඒක වළක්වන්න අපිට බැහැ. එතකොට ඒ සත්ව හිංසාව වෙනවා අපි කරන වැඩක් නිසා සත්ව හිංසාව වෙනවයි කියන හිද්දිය. අපේ මනස දූෂ්‍ය කරලා ධාර්ය මාර්ගය පූර්ණ කරන්න බාධාවක් වෙලා නැහැ. ඉතින් අපිට තියෙන්නේ ලෝකයේ තුල සත්ව හිංසාවක් අපි නිසා වෙනවා නම් සත්වයක් නිසා වෙනවා නම් පැවැත්ම නිසා වෙනවා නම් පැවැත්මේ ආදීනව මේකයි කියලා දැනගන්නේ. ඒ පැවැත්ම හොඳ නැහැ. ඒ පැවැත්ම නිසා තමයි අප්‍රමාණ දුක් කරදර විඳින සිද්ධ වෙන්නේ. Tamanth ho loka sattaya. ඉබඳු පැවැත්මේ ආදීනව දැකලා මේ පැවැත්ම යම් තැනක නැද්ද? අන්න එතන සත්ව හිංසාවක් සිද්ධ වෙන්න හේතු නැහැ. අන්න එතෙන්ටපත් වීම පරමාර්ථ කරගෙන අපිට වළක්වන්න පුළුවන් දේ වළකින්නවා. බැරි හැරි අපි දන්නවා අපිට දුකක් සංවේගයක් ඇති වෙනවා. ඒ කියන්නේ සත්වෙinte දුක් කරදර ඇති වෙනකොට. හැබැයි එවන් සංවේගයක් තෙන්නේ මේ ලෝකේ පැවැත්ම නිසායි. මේ පැවැත්ම යම් තැනක නැද්ද? එතන එහෙම අප නිසා හිංසාව සිද්ධ වෙන්නේ නැහැ කියලා දැනගත්තාම එහෙනම් ඒ තමයි නිවන. නිවීමේ ලබන ප්‍රතිඵලය. එතෙන්ටපත් වීම පරමාර්ථ කරගන්නවා මිසක් පැවැත්ම තුළ සත්ව හිංසාවක් සිද්ධ නොවෙන පැවැත්මක් කියුවොත් මේ ලෝකේ එහෙම තැනක් නැහැ. ඒක දකින්න ඕනේ. යම් පැවැත්මක් අපි යම් කිසි ක්‍රියාවක් කරනකොට ඒක අපේ මනසට බාධා පමුණවනවා නම් ආර්ය මාර්ගයේ. අපි ඒකෙන් වළකින්න ඕනේ. ඒ මට්ටම දැනගන්න ඕනේ. සත්ව හිංසාව වළක්වන එක ආර්ය මාර්ගය කියලා ගත්තොත් එහෙම ඒක හරියන්නේ නැදක් නෙමෙයි. රාගක්ෂය කරන එක, ද්වේෂක්ෂය කරන එක, මෝහක්ෂය කරන එක ආර්ය මාර්ගය කියලා දැනගත්තොත් ඒක යථාර්ථයි. ඒකේ අන්තිම තීරණයක් එනවා. දැන් ගොවිතැන් කරන්න යන පුද්ගලයෙකුට ওই අනුකම්පාව වැඩි වෙන්න වැඩි වෙන්න. අනේ මේ ගොවිතැන් කිරීම නිසා මෙච්චර සත්ව ඝාතනය සිද්ධ වෙනවා. මට ඒවෙන් අයින් වෙලා ජීවත් වෙන්න නැහැ නේද? එයා පුළුවන් තරම් අයින් වෙන්න බලනවා. ඒතකොට ජීවත් වෙන්න බැරුව යනවා ගිහියෙක් වශයෙන්. එයා කල්පනා කරනවා ඒවෙන් අයින් වෙන්න පැවිදිතර වහින්න ඕන. ඒ උන්වහන්සේ බලනකොට අනේ මං ගමනක් ගියාම ඒතකොට හතු මැරෙනවා නේ. උන්වහන්සේ ඒකට කැමති නැහැ. අයින් කරන්න පුළුවන් යමක් තියෙනවා නම් අයින් කර ගන්න. අයින් කරන්න බැරි හරියක් තියෙනවා නම් ඒ తీර කරන්න දෙයක් නැහැ. ඉතින් ඊබඳු ගති ලක්ෂණයක් ඇති කෙනාක් ඇති වෙනවා නම් දායනුකම්පික හැඟීමක්. අනේ මගේ පය තැබ්බ තැනක හදෙක් නොමැරේවා කියන ඒ වගේ හැඟීමක් නම් ඇති වුණේ. අන්නේ ඒ ගතිය තමයි බ්‍රහ්ම විහරණ වල ලක්ෂණය. එහෙම මානසිකත්වයක් කෙනෙකුට වැඩුණොත් එයාට ඒ අන්තිම කෙලවරක් තමයි ඊර්දි බලයක් ලැබෙනවා. ඒ ලැබෙන ඊර්දි බලයෙන් එයා අඩිය ගහපු තැන අනිකාරේ අඩිය ගහනවා වේනවා මිසක් අඩිය බිමට හිර වෙන්නේ. අර ලැබූ ඉර්ධි බල ශක්තිය උඩ දැන් අලුතෙන් දැන් වැල්ලක් ආවනම් එහෙම යම් කිසි ගඟක් ගලලා වැලි දළුවක් මතු වුණා නම් ඒ බඳු අරිහතුන් වහන්සේ නමක් ඒ වැලි දැල්ලේ සක්මන් කරලා බලුවම එක අඩියක්වත් වැලි දළු වෙන්නේ. මොකද හේතුව? උන්වහන්සේට අනේ සත්‍යයෙන්ද මගේ පයින්වත් හිංසාවක් නොවේවා කියන මේ මානසිකත්වයේ උඩ උන්වහන්සේලාගේ ශාරීරියේ බර නැති වෙනවා. ඒ ශාරීරියට පෑගිලා කූඹියකත් මැරෙන්නේ. හැබැයි සියල්ලන්ට නෙමෙයි මේ. ඒවා එක එකනාගේ මානසිකත්වයේ අඟුඩ ගොඩ නැගෙන පුණ්‍ය ශක්තිය වල හැටි. පුණ්‍ය විපාක ශක්තිය වල හැටි. මානසික කිසි සත්වයකට හිංසාවක් නොවේවා කියන මේ මානසිකත්වයේ උදා වෙනකොට. පැවැත්ම තුළ යම් තරමක් සත්ව හිංසාවක් නොවන විදිහේ පරිසරයක් ඇද්ද? ස්වභාවයක් ඇද්ද? ඒ ස්වභාවය උන්වහන්සේලාට උරුම වෙනවා. යන උන්වහන්සේලා පුටුවක ඉඳගත්තුම ජරබර ගන්න සද්දයක් එන්නේ. කුසන් කරව මෙට්ටියක් උඩ ඉඳගත්ත කෙනා කුසන් කරව මෙට්ටේ යටපත් යටට යන්නේ නෑ. උන්වහන්සේලාගේ ශරීර පුළුන් සදක් වගේ රැහැල්ලු. චිත්ත පාලනයට අයිති. ඉතින් අනිකායට කාටවත් හොයන්න බෑ. උන්වහන්සේලා යනකොට එනකොට අනිකාය යනවා එනවා වගේම පේනවා. නමුත් අර බලවේගයේ ලොකු වෙනසක් තියෙනවා. ඒක ස්වභාවයයි. ඒ වගේ යම් තරමක් පැවැත්මේ සත්ව හිංසා සිද්ධ නොවන ක්‍රමයක් ඇද්ද? ඒ බඳු විපාක ශක්තියක් උන්වහන්සේලා ලබනවා. ඒ බලාපොරොත්තු වල හරිතු කරගෙන යනකොට. ඒක ඒ බඳු අයට ලැබෙනවා. අනික අයට එහෙම එකක් ලැබුණ නැත්නම් ඒ ජීවිතය අවසානයේදී කවදා හරි මගෙන් වෙන්න තියෙන මානසික සිද්ධ වෙන සත්ව හිංසාවක් නැත්නම් ඒ අන්තිම අවසානයේ මගේ පිරිනිවන් පෑමත් එකයි කියලා දකින්න. ඒ අවස්ථාව වෙනකන් උන්වහන්සේ ඒ අදහසින් ඉන්න. ඉතින් ඒ නිසා මෙතෙන්දී අපි දැනගන්න ඕනේ ප්‍රාණඝාතයක් කරනවා කියන එක අපි දැනුවත් කරනවා නම් ඒක වළක්වා ගන්න. වෙනවා නම් ඒකට අපිට කරන්න දෙයක් නැහැ. දයනුකම්පාවක විතරයි සිද්ධ වෙන්නේ. එක්තරා භික්ෂුන් වහන්සේ නමක් මැටි අනලා තන කුමල් ගේ හදන්නේ නැහැ ගයක් හදලා දර දාලා ඔක පුච්චලා ඕකේ ඉඳ හදාගත්තා. ඒකට හේතුව මොකද? උන්වහන්සේ පොඩි පියසක් හදාගෙන ගලකට අයිනක් තියාගෙන හදලා ඕකේ හදලා තියලා උන්වහන්සේ පින්ඳ පාත් පාන්නකොට අපි දරෝ හැන්දින ගෑනු එහෙම ඇදිලා ඕක කඩාගෙන අරයි යනවා. ඒකදී වීටි අරයි යනවා ඒ ගෑනු. ඇදින් බලනකොට වහලේ කඩලා. යාගිකක් හදා ගන්නවා. ආයි බලනකොට ආයි දවසක ඒක කඩාගෙන ගිහින්. අද වාගේ හාවුදුරුනේ සැලකුවේ නැහැ ඒක හරි. ගණන් ගත්තේ නැහැ හාවුදුරු කියලා. තමන්ගේ නිදහස් කාමීර අවස්ථාවක් කියලා දැනගත්තොත් හාවුදුරු කියලා බලන්නේ නැහැ. මේ වාරේ හාමුදුරනේ කියලා ඇදගෙන යන්න බලන්න. ওই જાතියේ ක්‍රමයක් තිබුණේ. අද වාගේ හාමුදුරන්ට කියලා ගෞරවයක් මේ නික්ලේසි උත්තමයෙන් වේද කියලා. එහෙම ගෞරවයක් ඒ කාලේ මිනිස්සුන්ට තිබුණේ නැහැ. පහු කාලයක තමයි හාමුදුරු පිළිවන් දැනුවත් වෙලා විසුණු වහන්සේලා පිළිවන් දැනුවත් වෙන්න වෙන්න. එක්තරා කිරිසක් ගරුත් වෙන්න ඉතෝ උන්වහන්සේලා සලකන දාන දෙන්නේ ඔක්කොම පටන් ගත්තා ඊට පස්සේ. අපි වාගේ හම්බ කරගෙන කාපල්ලා. අතපයි කැල්ලද? හාන්දි කැල්ලද? මිච්චර අතපයි තියෙන්නේ ජනසන්දියේ හිඟා ගන්න. කොහොම කිකේ බැන්නා? පින්පල බලාපොරොත්තු වෙන දන් දුන්න කාලයක් එහෙම නෙමෙයි බුදුරණන් හසේ වැඩි ඉන්න කාලේ. පව කාලික තමයි ඔය දැනුවත් වෙලා වටිනාකම් දැනුවත් වෙලා විසුණු වහන්සේලාගේ සත්‍ය දැනුවත් වෙන්න ඉන්න තමයි මිනිස්සු විසුණු වහන්සේලා සලකන්න පටන් ගත්තා. ඉතින් ඔය වගේ අවස්ථාවක යා ඉස්සෙල්ලා කුඹල් වැඩ කරලා කුරුදු වෙච්ච කෙනෙක් නිසා යා වළම් පුච්චලා ඔක්කොම කරලා දන්නවා මේ මැටි පුච්චුවාම තේමෙන්නේ නැති වෙන්නේ වැස්සලේ හොල් දෙන්න තියෙන්නේ මැටි පුච්ච ගන්න හැටි. එයා කල්පනා කළා හරි දීලා හැදුවනේ මේ කරන්නේ. හදනවා මැට්ටෙන් කියලා මැට්ටෙන් හැදුවා ගියා. අර ඇස්තිම ඔය ගිකවල එහෙම තියෙන්නේ. හිමෙන් හදලා වගේ රවුම් ගියක් හදලා දොරකඩක් දෙලා ඕක කොට දාලා ගිනි දාලා පුච්චලා දැන් වළං කට්ටේ වගේ උනේ හැදිලා තිනා වැස්සට ඒක හේදෙන්නේ. ඔය අවස්ථාව බුදුරණන් හදලා කාගේ දර ගිහින් ආවාසේ කාගේ ඉන්නේ. ඒ වගේ මෙන්න මෙහෙම කුඹල් වැඩ කරපු කෙනෙක් මහාන වෙලා මෙන්න මෙහෙම දෙයක් කරනවා කියලා දැන් ඔය මැටි වලින් පුච්චලා ගියක් හදලා වහාම කඩන් දෙවිවා. කඩලා දාලා ඉතින් බිස්සුන් හදලා තහනම් කළා මැටි පුච්චලා හදන දෙනවා. ඒ කරන්න එපා කියලා. සත්ත්ව අනුකම්පාවක් තියෙන කෙනෙක් කොහොමද ඔය මැටි අනන්නේ? සුද්‍ර ජීවීන් පුච්චන්නේ. කියලා බුදුරණන් අහසේ විසුණු අහසේලා ටික තහනම් කළා එහෙම කියලා. හැබැයි මිනිසුන්ට ඒක කියන්න ගියේ නෑ. මිනිසු කුඹුරු කොටනවා, වැය කරනවා, ගලන් හදනවා, ඔක්කොම කරනවා. එහෙනම් මිනිසුන්ට ඒ වචනේ කිව්වේ නෑ. අන්න ඒ තත්ත්වයෙන් ඉක්ම යන්න බලාපොරොත්තු වෙලා හිටන් ඒවත් එනු වලකින්න බලාපොරොත්තු වෙන විසුණු අහසේ. හැකි තරම් දුරට සත්ත්ව හිංසාවෙන් වලකින විදිහට මගක් වෙන්නේ. අන්න දයානුකම්පාවක් හිතට එනකොට ඒ බුද්ධලයාට හිතෙනවා අනේ මම මේ රොඩු කොට කොහොම පුච්චන්නද මේ කොත්තේ සුද්ධ ජීවීන් ඉන්නවා හැබැයි පවු නිසා නෙමෙයි අන්න දයානුකම්පාවක් නැగిලා එනවා සත්ත්ව හිංසාවෙන් හැකිතරම් ඈත් වෙන්න ඕනේ කියලා සත්ත්වෙන්ද හිංසාවෙන් යම් වැඩ පිළිලක් ඇතනම් හැකිතරම් මම ඒකෙන් මිදෙනවා බැරිම දෙයක් ඇතනම් කරන්න දෙයක් නේදට කරා ලිපේ දර කැලක් දාලා පිටිවත් සුද්ධ ජීවීන් විශාල ගණනක් විනාශ වෙනවා ඒ නිසා ඒ වැඩේ කරන්න සිද්ධ වුණා නම් පෞනිසා නෙමෙයි අනුකම්පාව නිසා කරන්න පුළුවන් තරම් ඒවෙන් අයින් කරනවා. අත්‍යවශ්‍ය නොකරම බැරි දේ තියෙනවා නොකර බැරි නිසා කරනවා. මෙන්න මෙහෙම ක්‍රමයක් ඇති වෙනවා. ඔය අවස්ථාවේදී ඔක ඔය අනුකම්පාව කියන එක මහා පුණ්‍ය බලයක්. ඒ පුණ්‍ය බලයේ වැඩිලා නම් පුණ්‍ය විපාකයක් බාරපත් වෙනවා. ඊට පස්සේ උන්වහන්සේට හැදෙන පරිසරේ ඒ જાතියේ පරිසරයක් නොවන තැනක් බවට පත් වෙනවා. දැන් නම් උන්වහන්සේට පුණ්‍ය ඉරිදීයක් ලැබෙනවා. ඒ බඳු අවස්ථාවක සුද්ධ ජීවී පවා එතනින් ඉවත් කරන්න පුළුවන් හැකියාව. ඊග අවස්ථාවක මුගලන් මහරහතන් වහන්සේ බුදුරයන් වහන්සේට කියනවා අර වේරංජාවේදී යවහල් වන්දලා ඉන්න වෙලාවේ ස්වාමීනි එදා භූමි පටක නැමැති ආහාරය අදත් මේ මහ පොළොව ඇර තියෙනවා. සියලුම පෝෂණය පූර්ණ. මගේ ඉරිදි බලයෙන් පුළුවන් මේ මහ පොළොව දෙබැහැ කරලා ඒ ආහාරය මතු කරන්න. මෙහෙම කියලා බුදුරයන් වහන්සේගේ අවසරයක් ඉන්නකොට බුදුරයන් වහන්සේ අහනවා ඒ මහ පොළොව බිඳ හරිනකොට ඇති වෙන ඉන්න සුද්ධ ජීවීන්ට මොකද කරන්නේ ඔව්? ඒ වෙන හානිය ගැන මොකද කියන්නේ? ස්වාමීන් වහන්සේ මට ඉරිදි බලයක් තියෙනවා. එකම සුද්ධ ජීවියෙක්වත් ඒ සීමාවේ නැති ඉඳ ඈත් කරන්න. මම එහෙම කරලා ඒක කරනවා. අන්න ඉරිදි බලයක හැටි. එහෙනම් ඒ බඳු ඉරිදි බලයක් තිබුණා නම් අර දයානුකම්පාව නිසා මතුවෙන ඉරිදි බලය. එහෙම කෙනාට යනකොට එනකොට යාගෙන් ඉන්නා කටයුත්තකදී සතේකට හිංසා නොවන විදිහේ හැකියාවක් ඉරිදිබල හැකියාවක් විපාක ශක්ති වශයෙන් ලැබෙනවා. දැන් උන්වහන්සේ අඩිය ගහපු තැනක පොළොවට අඩිය හිර වෙන්නේ නැහැ. එහෙම ක්‍රමයක් ලැබෙනවා. අන්න ඒ වගේ ක්‍රමයක් තුලින් තමයි උන්වහන්සේලා ඒ ජීවිතය ගත කළේ. ඒක විශේෂ ඉරිදිබලයක්. සියල්ලන්ටම නැහැ. අනික් අය මොකද කරන්නේ? අනේ මේ ජීවිතේ පැවැත්ම අවසන් වෙනකන් යන්නේ හැම ඉරියව්වක් පාසාම තව සත්‍යයකට හිංසා වෙනවා නේද කියලා. දයානුකම්පාවෙන් හැකි තරම් දුරට එයා බල කියලා. උන්වහන්සේලා දන්නවා මගේ මේ ජීවිතය නිසා යම් සත්‍යයකට හිංසා වෙනවා නම් අහවල් දවසේ මගේ මරණය. ඉදාන මගේ පිරිනිවන. එදායින් පස්සේ මා නිසා වන්නා හිංසාව කිසිම සත්‍යයකට වෙන්නේ නැහැ කියලා හන්තෝතේලා ඒ අදහසින් ඉන්න. ඒ පව් කරනවා කියන එකයි සත හිංසාව සිද්ධ වෙනවයි කියන්නේ දෙකක්. සිද්ධ කරනවා කියන එකෙන් පව් මාත්‍රයක් හරි සිද්ධ වෙනවා. තමන් යමක් කරනකොට හිත වෙන එක වළක්වන්න බෑ. දයානුකම්පා හිත නිසා ඒ පුද්ගලිය හැකි තරම් දුරට ඒ බඳු අවස්ථාවලින් වළකිනවා. ඒක අර අව්‍යාපාද සංකල්පන, අවිහිංසා සංකල්පන කියන එකට වැටෙනවා. ඒකයි කාරණේ. ඉතින් ඒ නිසා මේ වගේ අවස්ථාවල අපි බලන්න ඕනේ ආර්ය මාර්ගයේ බාධා වෙන යම් කරන දෙයක් තියෙනවා හැකි තරම් දුරට ඒවම බලකින්න. සිද්ධ වෙන්නේ වගේ කරන්න දෙයක් අපිට නැහැ. ඒක දකින්න ඕනේ. සතර මහා භූතයන් පිළිබඳ එකිනෙක විස්තර කර සත්වයේ හැදෙන හැටි විස්තර කර දෙන්න කියලා ඉල්ලීමක් කරනවා. දැන් මේකත් අපි තේරුම් අරගත්ත යුතු විශේෂ කාරණයක් තමයි. හැබැයි පොත්වල මේක වැඩිපුර විග්‍රහ කරලා නැති නිසා මෙච්චර විග්‍රහයක් ගන්න බැහැ. නුවණින් මේ කාරණේ විග්‍රහ කරනකොට ඥානගෝචරව මේකට හේතුඵල ධර්මයට මේක අහුවෙලා සතර මහා භූත කොහොමද හැදින්නේ, ගොඩනැගින්නේ කොහොමද? ඒවැය ස්වභාවය මොකද්ද? එහෙම වෙන් සතර මහා ධාතු හැදෙන්නේ කොහොමද? එහෙම සත්‍යයක් හැදෙන්න හේතුව මොකක්ද කියලා මෙන්න මේ කියන කාරණා ටිකත් ඒකලම සත්‍ය ප්‍රත්‍යක්ෂකදී අවිද්‍යාව මුල් කරගෙන තෘෂ්ණාව මුල් කරගෙන හට ගන්න ආකාරයක් තියෙනවා. මෙන්න මේක තෝරගත්තාම මේ සතර මහා භූතයන්ගේ ආරම්භය දැක ගන්න පුළුවන්. ආපෝ තේජෝ වායෝ පඨවි කියන්නේ ගති හතරක්. හිතක හටගන්නේ ගති හතරක්. ආපෝ තේජෝ වායෝ පඨවි කියන හතර. ওই ගති හතර පැවැත්ම හා සම්බන්ධයි. අවිද්‍යාව හා සම්බන්ධයි. අවිද්‍යාව හා සම්බන්ධ ගති හතර නිසා අවිද්‍යාවේ මූලික ක්‍රියාකාරීත්වය මොකද? පැවැත්මක් ගොඩනැගීම. සසර ගමනට පැවැත්මක් ගොඩනැගීම. අවිද්‍යාවේ ක්‍රියාවලිය. අන්නේ ක්‍රියාවලිය මුල් කරගෙන අදහසක් මතුවෙනවා, ගති හතරක් මතුවෙනවා, ආපෝ තේජෝ වායෝ පඨවි කියලා. ඒ ගති හතරත් සමග ඇතිවෙන්නා වූ මානසික ශක්තිය මේ භෞතික පැවැත්ම ගොඩනැගීමේ ආරම්භයේ ගොඩනගන. අන ගොඩනගනකොට චිත්තජ රූප වශයෙන්, කර්මජ රූප වශයෙන්, කර්මජ රූප චිත්තජ රූප කියන මේ දෙකින් ගොඩනැගෙනවා ආපෝ ධාතු, ආපෝ භූත, තේජෝ භූත, වායෝ භූත, පඨවි භූත කියන භූත හතරක්. මේක අති සියුම්. සුද්ධාර්ථකය කියන අන්තිම සියුම් පරමාණුව කියන එක විද්‍යාත්මක දැක් පරමාණුව නෙමෙයි. ඊට වඩා අති සියුම් එකක් පරමාණුව කියන්නේ බුදුරන් අහතේ පෙන්නන පරමාණුව කියන එක. අන්නේ සුද්ධාර්ථකය කියන එකේ ප්‍රධාන කොටස් හතර තමයි ආපෝ ධාතු, ආපෝ ධාතු, තේජෝ ධාතු, වායෝ ධාතු, පඨවි ධාතු කියන එකේ මුල. ආපෝ භූත, තේජෝ භූත, වායෝ භූත, පඨවි භූත. ඔන්නේ භූත හතරකින් ගොඩනැගිලා රූප හතරක් සකස් වෙලා අවිද්‍යාවෙන් හතරගත භූත හතරට තෘෂ්ණාවෙන් බැඳීම නිසා වන්න, ගන්ධ, රස, ඕජා කියලා ඒකට ආවේණික වෙච්ච තවත් රූපාකාර හතරක් ගොඩනැගෙනවා. ඔන්න ඕකෙන් කොටස් 8කින් ගොඩනැගිච්ච නිසා සුද්ධ වූ කොටස් 8කින් ගොඩනැගලා කියලා අපි කියන මූලික වන්නා වූ අවස්ථාව ඔච්චරයි පැවැත්මේ තියෙන්නේ. අන්න ඒකට කියනවා සුද්ධාෂ්ටකේ නැන අවිනිර්භෝග රූප කලාප. ඒකින් එක වෙන් කරන්න බැරි රූප කලාප 8ක්. ඔන්නේ පරමාණුව කියන අති සූක්ෂම මේ ලෝකේ අන්තිම කුඩා කෑලි. යමක් බිඳගෙන බිඳගෙන ගියා නම් ඒක බිඳින්න බෑ කියන අන්තිමම විඳින්න බැරි අන්තිම කොටස ගත්තා නම් මොනෙහි කිව්වා බිඳින්න බැරි කොටස ගත්තා නම් අන්නේ කොටස තමයි ඔය කිව්වේ අවිනිර්භෝග රූප කලාපේ කියන ඔය සුද්ධාෂ්ටකේ කියන එක. අන්නේ ඒකට තමයි ආපෝ භූත, තේජෝ භූත, වායෝ භූත, පඨවි භූත කියන මෙන්න මේ භූතහත්වෙන් සකස් වෙන්නේ. ඒක සකස් වුණේ පැවැත්ම ගොඩනගන්න නිසා, ලෝක සත්‍යයේ බුක්‍රීණේ පැවැත්ම ගොඩනගන්න නිසා, පංචකාම ආස්වාදයේ සඳහා පැවැත්ම ගොඩනගන්න නිසා. පංචකාම ආස්වාදයේ ලබා ගැනීමට හේතුකාරක වන විදිහේ ද්‍රව්‍ය වස්තු සහිත ලෝකයක් ඒකෙන් ගොඩනැගීමට ශක්තිය ගැප් කරලයි ඒ රූපේ නිපදෙව්වේ මනසින්. එනිසා ඒක ඊළඟට ක්‍රියාත්මක කියලා, ඒක න්‍යෂ්ටික ශක්තිය කියලා කියන්නේ ශක්තියට. ඔය අටට න්‍යායක් වූ බලයට කියනවා න්‍යෂ්ටික බලය හෙවත් න්‍යෂ්ටික බලය. අටකට න්‍යාය වූ බලයට කියනවා න්‍යෂ්ටික බලය හෙවත් න්‍යෂ්ටික බලය. කවුරු කිව්වත් වතින් දැම්මා න්‍යෂ්ටික බලය කියන්නේ ඔන්න ඔබට. ආපෝ තේජෝ වායෝ පඨවි කියන එකට අයිති. සද ස්වභාවයේ, බැඳෙන ස්වභාවයේ, සැලෙන ස්වභාවයේ, දැවෙන ස්වභාවයේ කියන. දැවෙනවා කියන එකට කියන්නේ තෙද ගන්න ස්වභාවයේ, උපනැංග වෙන ස්වභාවයේ. ඔය කියන්නේ ගති හතර ආවේනික කරගෙන හට ගන්න මූලික රූප කලාපේ තමයි ආපෝ තේජෝ වායෝ පඨවි කියන රූප හතරෙන් ඔය හතර ආවේනික කරගෙන හට ගන්න. ඊට පස්සේ අවශ්‍ය දේ නිෂ්පාදනය කරන්න මේක යලි එකතු වෙන්න ඕනේ. ඒ වගේ කැලි යලි එකතු වෙන්න ඕනේ. ඉතින් ඒ ආපෝ සුද්ධාස්තක එහෙනම් අර අවිනිබ්බෝග රූප කලාප කියන්නේ මේවා ගොඩවල් එකතු වෙලා මහා කඳු එකතු වෙලා. ආපෝ මහා භූත, තේජෝ මහා භූත, වායෝ මහා භූත, පරවි මහා භූත කියන ඊළඟ අවස්ථාව ගොඩනැගෙන. හැබැයි මේ ඊළඟ අවස්ථාව ගොඩනැගෙන එක අපිට දැක ගන්න මස් ඇහෙන් එහෙම බෑ. මස් ඇහැර ඒක ගෝචර වෙන්නේ කිරණ හා සමානයි. කිරණ වර්තම තමයි ඒ කියන්නේ. ඊට පස්සේ ඒකෙන් මොකද වෙන්නේ? ඊළඟ ආයි අවස්ථාවක් ගොඩනැගෙනවා. ආපෝ ධාතු, තේජෝ ධාතු, වායෝ ධාතු, පඨවි ධාතු කිය. අනේ ඊළඟ ගණී භවන අවස්ථාව. අන්නේ හතරට ආපු ගහම ඒකේ ගණී භවනත් එක්ක නම් පස් ජල ගිනි සුලන්තිය. ඒ පස් නිපදෙවුණා, ජලේ නිපදෙවුණා, ගිනි නිපදෙවුණා, හුළඟ නිපදෙවුණා. මුල මොකද්ද? ආපෝ මහා භූතයන්ගේ ජලේ නිපදෙවුණා. ආපෝ ධාතු වෙන නිපදෙවුණා. තේජෝ මහා භූතයන්ගේ ගණී භවනේ ගිනි නිපදෙවුණා. වායෝ මහා භූතයන්ගේ ගණී භවනේ වායුව නිපදෙවුණා. පඨවි මහා භූතයන්ගේ ගණී භවනේ පොළොව නිපදෙවුණා. නිෂ්පාදනයේ තව නිෂ්පාදන ක්‍රියාවලිය තව ඉවර නැහැ. පංචකාම ආස්වාදයේ දීමට අවශ්‍ය කරන දේ නිපදවන තුරු නිෂ්පාදන ක්‍රියාවලිය බලේ ඉවර නැහැ. නම් පංචකාම ආස්වාද ලබා දෙන්නේ මොනවැන්ද? මනවඩන රූප, මනවඩන ශබ්ද, මනවඩන ගන්ධ, මනවඩන රස, මනවඩන ස්පර්ශ කියන මෙන්න මේ පහ ලබා දීමට, ආස්වාද ගැනීමට, ওই පහ ලබා දීමට යමක් නිපදවනවාද? ඒ තාකාල ශක්තිය නිස්පාදනය කරන ලෝක ධර්මයේ ක්‍රියාත්මකයි. නැ පස් ජල ගිනි සුළඟ වලින් මනවඩන රූප ගන්ධ වේ. ඒ විදිහටදී පස් පස් විදිහට තියෙනවනම් ජලයේ ජලයේ විදිහටම තියෙනවනම් වායුව වායුව විදිහට තියෙනවනම් ගින්න ගින්න විදිහට තියෙනවනම් අපිට ආස්වාද විඳින්න කිසිම දෙයක් ලෝකෙ නිපදෙවෙන්නේ නැහැ. ඒවැ අනුකූල සම්බන්ධතාවයන්ගුට ගොඩනැගින්න ඕන ඊළඟට මනවඩන රූප කියලා දෙයක්. මනවඩන ශබ්ද, මනවඩන ගන්ධ, මනවඩන රස, මනවඩන ස්පර්ශ යමකින්ද දෙන්නේ? අන්නේ දෙන් දේවල් එකකින් නිපදෙවෙන්න ඕන. අන්නේ නිපදවිච වස්තුන්ට කියනවා ආපෝ ධාතු, තේජෝ ධාතු, වායෝ ධාතු, පඨවි ධාතු කියන නිස්පාදනය වෙච්ච දේවල්. එතකොට අපි යම්කිසි පැවැත්මක් ගොඩනැගෙන කුමක් නිසාද? පංචකාම ආස්වාදයේ මුල් කරගෙන. දැන් මේ මිනිස් පැවැත්ම ගොඩනැගිලා තියෙන්නේ පංචකාම ආස්වාදයේ බලාපොරොත්තුව මුල් කරගෙන. මනවඩන රූප බලන්න, මනවඩන ශබ්ද අහන්න, මනවඩන ගන්ධයන් ආග්‍රහණය කරන්න, මනවඩන රසයන් භුක්ති විඳින්න, මනවඩන පහක ලබන්න තිබෙන බලාපොරොත්තුවෙන් ඒකට අනුකූලව තමයි මනසක් අනුකූල මනසක් ඇති වෙලා ඒව ඇසුරු කරගෙන ඒදී ලබා ගැනීමේ පරමාර්ථයෙන් තමයි පැවැත්මක් ඇති කරලා තියෙන්නේ. එන අන්නේ පැවැත්මට අවශ්‍ය කරන දේවල් නිපදවන්න නම් මනවඩන රූප ගන්න ලස්සන දේවල් ලෝකෙ නිපදවෙන්න ඕන. ලෝකෙ ලස්සන දේවල් නිපදෙවුණාට, ලස්සන ස්වභාවයේ දෙන දේවල් නිපදෙවුණාට ඒකේ භුක්තිය ලබා ගන්න ආධ්‍යාත්මික කරන ඇහැ නැමැති ලස්සන දේ බලන්න එකක් නිපද වෙන්න ඕන. එහෙනම් ආපෝ ධාතුවේ, තේජෝ ධාතුවේ, වායෝ ධාතුවේ, පඨවි ධාතුවේ ආස්වාද ලබන්න නම්, ඒවෙන් හටගත් ඒවා ආස්වාද ලබන්න නම්, ඒවෙන්ම හටගත් විදිහේ ඇහැක් නිපද වෙන්න ඕන. පස් ජල ගිනිසුලන් කියන හතරේ සම්මිශ්‍රණයකින් හටගත් ඇහැකු. පස් ජල ගිනිසුලන් කියන හතරේ සම්මිශ්‍රණයකින් හටගත් බාහිර මනවඩන රූපේකු. නිෂ්පාදනය වෙනකන් මේ ක්‍රියාවලියේ බලය ක්‍රියාත්මක වෙනවා. ලෝක සත්වයා ඊට වඩා දෙයක් ලෝකෙන් බලාපොරොත්තු වෙන්නේ නැති නිසා. එයින් එහා වැඩි නමක් නිෂ්පාදනය කරන, වැඩි යමක් නිෂ්පාදනය කරන ඇහැක් හෝ රූපයක් ඉපද වෙන්නේ නැහැ. මන වටන ශබ්ද ආස්වාද විඳින්න. ඒකට අවශ්‍ය කරන දෙපැත්තක් අර ගණීපාණේ නිපද වෙන්න ඕනේ. පස්ජල ගිනිසුලන් වලින්. ඒකෙන් ශ්‍රවණය කිරීමට නම් අවශ්‍ය කරන කන නැමැති උපකරණය නිපද වෙන්න ඕනේ. ශබ්ද නැමැති දේ ලෝකෙන් නිපද වෙන්න ඕනේ. එහ දෙපසක හැදෙනවා. ආපෝ තේජෝ වායෝ පරිවි කියන මේ ධාතු හතරකින් හටගත කනක් සහ හටගත ශබ්ද ලබා දෙන දේවල්. අනික තමයි ගන්ධ ආස්වාදයක් විඳින ලෝක සත්‍යය බලාපොරොත්තු වෙනවා. ඒ බලාපොරොත්තුව ඉෂ්ට කරගන්න නම් එවන්දු ආස්වාද අවස්ථාවක් විද්‍යාමාන වෙන්න නම් ඒකට අවශ්‍ය කරන කාරණා දෙකක් දෙපසක නිපද වෙන්න ඕන. ඇසුරු කරන ඉන්ද්‍රියක් සහ ගන්ධය සඳහා ඇසුරු කරන දෙයක් නිපද වෙන්න ඕන. ඇතුරු කරන ඉන්ද්‍රියක් වශයෙන් නාසයේ නිපද වෙනවා පස්ජල ගිනිසුණා කියන හතරේ. පස්ජල ගිනිසුණා කියන හතරේ කොටසකින් ගන්ධේ නිපද වෙනවා. නාසයෙන් ගන්ධය ආග්‍රහණය කරලා ස්පර්ශ කරනකොට අන බලාපොරොත්තු සම්පූර්ණයි. මනවරණ ගන්ධ ලැබෙනවා ආස්වාද විඳින්න. අනික තමයි මනවරණ රස ලෝක සත්‍යය බලාපොරොත්තු වෙනවා. ඒ මනවරණ රසය ලබා ගන්න නම් ඒකට අවශ්‍ය කරන පරිසරයකින් ගොඩ නැගෙන්න ඕන. මනවරණ රසයක් අපි ලබන්න නම් සතර මහා භූතයන්ගෙන් නැහෙන පස්තල ගිනිසුලන් කියන හතරෙන් ධාතු හතරෙන් නිපද වෙච්ච දිව නැමැති ඉන්ද්‍රියක් ආධ්‍යාත්මික ගොඩ නැගෙන්න ඕන. රසය අඩංගු වෙච්ච බාහිර දෙයක් බාහිර ලෝකෙ නිපද වෙන්න ඕන. ඒ හතරෙන් අද දිවස රසගෙන දෙන දේවල් නිෂ්පාදිනේ උනාට පස්සේ සසාස්වාදී සඳහා අවශ්‍ය කොට සම්පූර්ණයි. එයින් එහාට ලෝක සත්‍යයේ බලාපොරොත්තුවක් නැති නිසා රසගෙන දෙන මට්ටම ඉක්මවලා තවත් දුරට පැහැෙන ඉදෙන ගෙඩියක් හැදෙන්නේ නැහැ. ඊට පස්සේ නේ ගුණ වෙන්නේ. ඒක දිල්ල යන්නේ. නාක් වෙන එකයි ඊට පස්සේ ඉද්ද වෙන්නේ. ඒකට හේතුව මොකද? ලෝක සත්‍යයේ බලාපොරොත්තු රසාස්වාදයේ මිසක් එයින් ඉක්ම වූ දෙයක් නෙවෙයි. අනික තමයි ස්පර්ශ ආස්වාදය. කයෙන් විඳින පහස. ඒ බලාපොරොත්තු වෙනවා නම් ඒ බලාපොරොත්තුව දීමට අවශ්‍ය කරන කොටස් දෙකක් ලෝකෙ නිබද වෙන්න ඕනේ. එකක් ආධ්‍යාත්මික කය. ඒකයි ගෝචර වෙන බාහිර ස්පර්ශ කරන තවත් දෙයක්. ওই දෙක නිබද වීමදී අර පස්ජල ගිනිසුලන් කියන හත නැහන අර ධාතු හතරෙන් එකතු වෙලා ආධ්‍යාත්මික වශයෙන් මේ කය හැදෙන්න ඕන. ධාතු හතරෙන් කය නිපද වෙන. ධාතු හතරකින් නිපද වෙච්ච බාහිර ස්පර්ශ කරන දේවල් නිපද වෙන්න ඕන. ඒ ආස්වාදයේ ඉක්ම වූ දෙයක් ලෝක සත්‍ය බලාපොරොත්තු වෙන්නේ නැති නිසා, එහෙම මානසිකත්වයක් නැති නිසා ස්පර්ශ ආස්වාදයේ දෙන මට්ටමට උපනැංග වෙන්නා වූ කයක් සහ ද්‍රව්‍ය බාහිරින් නිපද වෙනවා මිසක් එයින් එහා දෙයක් ලෝකෙ නිපද වෙන්න හේතු නැති නිසා ඒ මට්ටම ඉක්ම වූ කයක් හෝ බාහිර දෙයක් නිපද වෙන්නේ නැහැ. මෙන්න මේක තමයි සිද්ධ වෙන ධාතු ක්‍රියාවලිය. සතර ධාතුන්ගේ ක්‍රියාවලිය ඕකයි. ඒතකොට මේ සතර ධාතුන්ගේ ක්‍රියාවලිය හැදෙනකොට මේ ආපෝ තේජෝ වායෝ පඨවි කියන ගති හතරක් මොකටද නිපද වුනේ? ඒ ගති හතරයි පහක් හයක් නිපද වුණේ නැත්. ඒක දකින්න ඕන. අවිද්‍යාව කියන්නේ මොකද්ද? ඇත්ත ඇති ආකාරයෙන් පේන්නේ නැහැ. මේ ලෝකේ හරි සාරවත් දෙයක් මේ ආස්වාද විඳින්න හරි වටිනවා. ආස්වාදය හරි වටිනවා කියන මේ දෘෂ්ටිය හටගන්නවා. ආස්වාදය වටිනවා කියන දෘෂ්ටිය නිසා ආස්වාදයේ විදීමට යම් ඇසක් රූපයක් කනක් ශබ්දයක් නාසයක් ගන්ධයක් දිවක් කයක් කයක් පොට්ටබ්බයක් වටිනවද අවශ්‍යද? ආස්වාදයේ බලාපොරොත්තු නිසාම ලෝක සත්‍ය ඒවා ලබා දෙන දේ වටිනවා කියන නිගමනයට බලන්න. මේක තමයි ලෝකාස්වාදී නිගමනය. මෙන්න මේ ලෝකාස්වාදී නිගමනය ලැබුණහම මෙන්න මේක දිනා අවිද්‍යාව නිසා මේ එකතුව සාරයි කියන දෘෂ්ටියට බහිනවා. සංසාරයි කියලා ගන්නවා. සං කියන එකතුව සාරයි කියලා නිගමනයකට වැහැගත්ත අවිද්‍යාව නිසා. එකතුව සාරයි කියන නිගමනය තමයි අවිද්‍යාවේ නිගමනය. අවිද්‍යාව තියෙන තාක් කල් මේ එකතුව පැවැත්ම සාරයි කියන සත්‍යය හිත ඉවත් කරන්න බෑ. පැවැත්මේ කොතන හෝ සාරයි කියන නිගමනයක් තියෙනවා. ඒ සාරයි කියන නිගමනේ ඉන්න තාක් කල් පැවැත්ම ඉක්මවා යන්න බෑ. නිගමනය කරපු තැන්තනුව කරපු කියපු වැඩ අනුව ඇති වුණ සුචරිත දුචරිතයකේ දූෂ්‍ය භාවය හෝ ප්‍රහඬ භාවය මුල් කරගෙන අනුකූල ලෝකයක් ගොඩනැගෙනවා. එක එක දුගතියක් එක සුගතියක්. ඒකේ පැවැත්ම කරා එනවා. මෙන්න මේක ලෝක සත්‍යයේ අවිද්‍යාවකින් දැඩි බලාපොරොත්තු වීම මොකද? මොන තාලෙන් හෝ ලෝක ආස්වාදයේ ලැබිය යුතුයි. ඒ ආස්වාදය සඳහා පැවතිය යුතුයි. මෙන්න මේක තමයි අවිද්‍යාවේ නිගමනය. පැවැත්මක යමක් ස්පර්ශ කරන්න නම් ඔහුට යම් දෙයක් අවශ්‍ය කරනවා. තද දෙයක් නැත්නම් ස්පර්ශ කරන්න බැහැ. එනිසා තද දෙයක් බලාපොරොත්තු වෙනවා මනසින්. ඝර්ෂණය කරන්න ස්පර්ශ කරන්න යම් කිසි තද දෙයක් තියෙන්න ඕන. ඒ දේ බලාපොරොත්තු වෙනවා. මෙන්න මේ බලාපොරොත්තු නිසා පුද්ගලයා ඒ දේ ලැබෙනකොට ඒකේ තද වෙනවා. තහවුරු කිරීමට ඇද්ද ගන්නා අර්ථයෙන් ත අද්ද තද්ද තද කියන තහවුරු කරගන්න ඇදගතදී ත අද්දදී ත අද්ද කියන එක තද්ද කියන වචෙන්ද බෙදෙනවා එක් වෙනවා. ඒක පහතට භාවිත කරන තද කියන වචෙන්ද අපි ගත්තා. තහවුරු වල ඇද ගන්නා දෙයක් ඇතනම් ඒක ත අද්දදී හෙවත් තදදී. ත කියන වචනේ පිළිහිටන්නේ යම් තැනක තියනවාද? තබනවාද? පිළිහිටනවාද? ඒ අර්ථය. අද්ද කියන වචනේ පෙන්නන්නේ පිළිහිටන තැන තබනවා කියන එක. පැවැත්ම හොඳයි කියලා හිත පිළිහිටපුවාම ඒ පිළිහිටවපු දෙන හිත තබපුවාම ත අද්දේවා තද දේ නිපදවන ගති ලක්ෂණේ එනවා. අනේ තද ගති ලක්ෂණේ. පට කියන්නේ එතන බැඳෙනවා. බැඳෙන්න අවියක් කරගන්නේ කොහමද? පට ආවි පටවි. අනේ පටවි ගති ලක්ෂණය. බැඳීමට අවියක් කරගත්තා. බැඳීමට යම්කිසි වැඩපිළක් සකස් කරගෙන බැහැගත්තා. පටවි කියන එක එතනින් ආවා. ඒතොර යම් යම් දේවල් වල තැනින් තැන සුණු සුණු වශයෙන් තිබුණොත් කෑලි කෑලි වෙතනින් තැන තිබුණොත් ඒ අපිට අවශ්‍යදී ගොඩ නගා ගන්න බෑ. එහෙනම් ඒ විලාසෙදී ඕන වෙනවා. ඒ කොටස් එක කරලා අපිට ඕන හැටියට බැඳලා අපිට ඕන හැඩතලේ හදා ගන්න. ආස්වාද විඳින්න අවශ්‍ය කරන දේක හැඩතලේ හදා ගන්න. ඒවා ඔක්කොම එකතු කරලා එකට බැඳ ගන්න ඕන. ආපයක් කර ගන්න ඕන. අන්න ඒ ටික අරගෙන එකතු කරලා පෝෂණය කර ගන්නවට කියනවා. ආපෝ ආපෝ වේයන් පෝෂණය කරගත්තාම කියනවා ආපෝ කර ගන්න. ඒතර අපිට අවශ්‍යදී බැඳිලා හැදිලා ඉනවා. අනේ බැඳෙන ලක්ෂණය කිව්වොත් ඕකයි. වටිනවා කියන දෘෂ්ටිය නිසා ඒ පුද්ගලයා යමක් ගොඩනගා ගන්න හැටි. අවශ්‍යගෙන මානසිකත්වය. පටවි ආපෝ. එකතු කරගත්තට බෑග උපනංගා ගන්නත් ඕනේ. අපිට අවශ්‍ය කාරණේ විඳ ගන්න යම් කිසි ආකාරයෙන් පවත් ගන්නත් ඕනේ. තෙද ගන්න ගන්න ඕනේ. තෙද ගන්න ගන්න ලක්ෂණය තමයි තීජෝ කි. එතකොට ආපෝ පළවි තියෙනවා, ආපෝ තියෙනවා, අනික සැලෙන ලක්ෂණ. අපිට යමක ආස්වාද භුක්ති විඳින්න බෑ ඒකාකාරයෙන් තිබුණා. ඒක විවිධාකාරයන්ට පත් කරන්න ඕනේ, එහාට හලවන්න ඕනේ, මෙහාට හලවන්න ඕනේ, ඒ මේ අතර කරන්න ඕනේ. ඒතර තමයි ආස්වාදේ එන්නේ. අන්නේ සැලෙන ලක්ෂණයට කියනවා වායෝ ලක්ෂණ. ඔන්නේ ගති හතර ආපෝ තේජෝ වායෝ පඨවීන් ගති හතර අවිද්‍යාව නිසා බහැපු නිගමනයෙන් යමක් බලාපොරොත්තු වුණාද බලාපොරොත්තු ආස්වාදයේ භුක්ති විඳීමට ගොඩනගා ගත යුතු ප්‍රධාන කරුණු හතර. අන්නේ ඒකට බැඳුනහම ඒ දේ ගොඩනැගෙනවා. ඔහුගේ හිතේ තියෙන ඒ බඳු දේ වර්ණාකරණ එක මිස ඒක උපනංග වලම වර්ණා කරනවා මිස අත්හැරීම නොවැළම විදීම වර්ණා කරන මනසක් නෙමෙයි. අල්ලා ගැනීම පැවැත්ම වර්ණා කරන මනසක් නිසා ඊළඟ මනසේ ගති රක්ෂණේ තෘෂ්ණාවෙන් බැඳෙන ගති රක්ෂණේ නිසා තමයි තෘෂ්ණාව නිසා තමයි වර්ණා කරන්නේ. වර්ණා කරන ගති රක්ෂණේ ඒකට උරුම වෙන වර්ණ කියන ස්වභාවයක් ඒකට ආවේනික වෙනවා. ආපෝ තේජෝ වායෝ පඨවි කියන එක හටගත්තේ වර්ණා කරන ලක්ෂණේ නිසා ඒකට වර්ණයක් ආවේනික වෙනවා. ඒකේ ගෑවුනහම මොකද වෙන්නේ? අන් දරන්න පටන් ගන්නවා. අන් කියන ආහාරයක් වශයෙන් ඒක දරන්න පටන් ගන්නවා. ඒ වැය ගෑවිලා, ඒ හටගත්තේ වැය ගෑවිලා. ඒක ආහාරයක් කියලා දරන්න පටන් ගත්තාම කියනවා ග අන්ද ගන්ධ. අන්න ඊළඟ ගති ලක්ෂණය. තෘෂ්ණාවේ ගති ලක්ෂණය. තෘෂ්ණාවේ යම්තරක තිබුණා නම් ওই ගති ලක්ෂණය අයින් කරන්න බෑ. අග අන්ද කියනවා ගන්ධ කියන தත්තෙට පත් වෙලා මානසිකත්වයක් ගොඩනැගෙනවා. ඒක තෘෂ්ණාවේ ලක්ෂණයි. අවිද්‍යාවේ ලක්ෂණ 4යි තෘෂ්ණාවේ ලක්ෂණ 4යි. වර්ණාකරණ ලක්ෂණේ තෘෂ්ණාවේ ලක්ෂණය. ආහාරයක් වශයෙන් එක් වෙලා දරන එක තෘෂ්ණාවේ ලක්ෂණය. ක අන්ද ගන්ධ. ඒතකොට මේක දාලා යන්න බැරි මේක බැඳෙන හැදෙන ගති ලක්ෂණයක් එනවා. ආස්වාද විදිහින්. ඒතකොට රස්ස වුණා. රස වුණා කියන්නේ ගමන නැවතුණා. එහෙම යන්න බෑ. ඒක ඇවිල්ලා එතන හිර වෙලා ඉන්නේ. අනේ තෘෂ්ණාවේ තව ගති ලක්ෂණයක් තමයි රස. රස කියන එක රස කිවි. ඊට පස්සේ මොකද වෙන්නේ? ඒකෙන් අවශ්‍ය දේ නිපදෝ නිපදෝ යලි යලි ජනිත කර කර. ඊ ආශාදී විදිහින්ම හිතෙන ලක්ෂණයක් තියෙනවා තෘෂ්ණාවේ. ආරම්භ කර ගන්නවා, ආරම්භය ජනිත කර ගන්නවා. එහෙනම් ඕ කියන්නේ ආරම්භය නැහනම් භවය. යා කියන්නේ ಜಾතිය. භවයයි ಜಾතියයි කියන්නේ තමයි ඕජා. අනේ ඕජා කියන්නේ ඒකේ ආස්වාද විදීමට ඒ පස්සේ ගොඩ නගනවා. ඒක නිපදව ගන්න. අනේ ඕජා ගති ලක්ෂණ. අවිද්‍යාවේ තෘෂ්ණාවේ ගති ලක්ෂණ අටමුල් කරගෙන ලෝකයක් නිස්පාදනය වීමේ මූල ධර්මයේ මානසික ක්‍රියාත්මක වෙනවා. මෙන්න මේක තමයි ආපෝ තේජෝ වායෝ පඨවි වන්න ගන්ධ රස ඕජා කියන සුද්ධාස්කේ හටගන්න හේතුව. ඉන් ඒකෙන් යමක් බලාපොරොත්තු වුණා නම් බලාපොරොත්තු වෙච්ච දේ නිෂ්පාදනය කරන්න තුරු මනසින් ඒවට ගැප් කරපු ශක්තිය ක්‍රියාත්මක වෙනවා. ඒ හේතුවෙන් කවදා හරි මනස දිවිච්ච ගති ලක්ෂණේ ලෝකයක් බිහි වෙනවා මිසක් වෙන හිකින් බිහි වෙන්නේ නැති නිසා. ඒ මනසට ආවේණික කරගත ගති ලක්ෂණ ලෝක සත්‍යයන්ගේ ඒකාකාර ස්වභාවයක් මූලිකව තියෙන නිසා. ඔහේ හරි ලෝකයක් නිෂ්පාදනය වෙන්නේ ඔය ක්‍රමයට මිසක් වෙන ක්‍රමයකට නෙවෙයි. සත්‍යය ජීවත් වෙන ලෝකයක් ඔහේ බැලුවා ආපෝ තේජෝ වායෝ පඨවි වන්න ගන්ධ රස ඕජා කියන ඔය ටික ක්‍රියාත්මක වෙලා ආරම්භ කරමු. ඒ ටික හරගත පස්ජාල ගිනිසුලන් කියන හතරෙන් යුක්ත එබඳු ලෝකයක් නිෂ්පාදනය වෙනවා මිසක් එබඳු කයක් නිෂ්පාදනය වෙනවා මිසක් වෙනෙක් නිෂ්පාදනය ඉන්න බෑ. ඔන්නේ ආස්වාද පැවැත්මේ බලාපොරොත්තු ක්‍රියාත්මක කරන්න ඒකට අවශ්‍ය කරන පරිසරය කියන එකට කියනවා අපි මේ හදාගත්ත ලෝකය. සත්ව කය නිපදෙන්න හේතුව ඔන්න ඕකයි. ඉතින් මේ සෑම සත්ව කයකම මොනවද තියෙන්නේ? ඇස කන නාසය දිව කය මන පහක් ගොඩනගාගෙන මනෙන් භුක්ති විඳිනවා. එයා සියලුම ලෝක සත්ත්වයන්ට හටගන්නේ හටගන්නවා නම් ඉන්ද්‍රිය පහයි. විපාක බලවේගයක් අන්දියකින් මැඩපත් බැවොත් හැරෙන්න. සාමාන්‍ය ලෝකයාට පිළිගන්නේ ওই ඉන්ද්‍රිය පහයි, මන ඉන්ද්‍රියත් එක හයයි. මනේන්ද්‍රියෙන් බලන ඇහැ තිනා, ඒකට කියනවා මනස. දිවසේම කියලා අපි කියන්නේ ඒක බලන ක්‍රම. දැන් මේ කාලේ මිනිස්සුන්ගේ